වර්තමානයේදී අධික රෝග තදබදයකින් යුත් මාතර දිස්ත්‍රික් රෝහලේ මාතෘ ළමා රෝග වෛද්‍ය හා පරිපාලන ඒකකය කඹුරුගමු රෝහලට ගෙන යාම තුලින් මාතර රෝහල වැඩ දියුණු කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට මිලියන 150යි පරිපූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සහ ආහාර සුරක්ෂිත පද්ධතියක් අදාළ රේකී ආයතනවල සහභාගිත්වයෙන් වැඩි දියුණු කරනවා හෙද පුහුණු පාසල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න රුපියල් මිලියන 300යි ගරු කතානායකතුමනි සියලුම වයස් කාණ්ඩවල සියදිවි හානිකර ගැනීමේ සිදුවීම් හා විවිධ සමාජ විරෝධී හැසිරීම් ප්‍රමාණය ප්‍රධාන ජනමාධ්‍ය මගින් දිනපතා වාර්තා කරනු ලබයි මෙම තත්ත්වය මත මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා කටයුතු කිරීමට ආධාර ලබා දෙන්න අපි මිලියන 25ක් වෙන් කරනවා මහරගම දත්ත දන්ත සෞඛ්‍ය ආයතනය සහ රත්නපුර මුඛ සෞඛ්‍ය ඒකකවල පහසුකම් වැඩි දියුණු කිරීම සහ ශක්තිමත් කිරීමට මිලියන 300යි ලිංගාශ්‍රිත බෝවන රෝග සහ HIV AIDS ඒකකයේ ඒකකයක් නවීන තාක්ෂණ පහසුකම් වලින් යුතුව ජාතික රෝහලේ පිහිටුවීමට අපි කටයුතු කරනවා සෞඛ්‍ය සේවය හා බද්ධ වූ කොටසක් බවට පත්ව ඇති සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව සහය ලබා දෙනවා සෞඛ්‍ය හා සම්බන්ධ වූ පර්යේෂණ කිරීම සඳහා ජාතික විද්‍යා පදනම ශක්තිමත් කිරීම පිණිස අවශ්‍ය ආධාර ලබා දෙනවා තත්ත්වය හා ප්‍රමිතිය තහවුරු වන පරිදි ආනයන කරන ලබන සුවඳ වෙළුවන් සඳහා පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වන නීති පැනවීමට කටයුතු කරනවා මුළු මත්පැන් පරිභෝජනයෙන් 49%ක් නීති විරෝධී මත්පැන් වන අතර 85%කට වැඩි ප්‍රමාණයක් සැර මත්පැන් වේ කෙසේ වුවද බොහෝ රටවල්වල සිය බදු විහිව සකසා ඇත්තේ සැර මත්පැන් භාවිතය අධෛර්මත් කිරීමට එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය හා සමානුපාතිකව බදු අය කරේ මධ්‍යසාර අඩංගු වන ප්‍රමාණය හා වර්ගය පාදක වූ සූත්‍රයක් මත අපගේ බදු විහිවය යථාවත් කරේ එසේම මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ධ 2018 අප්‍රේල් පළවෙනිදා දින සිට පැනවීමටත් අපි කටයුතු කරනවා නිවාස ලාභී සමාජයක් සහ නාගරික කේන්ද්‍ර ගරු කතානායකතුමනි සියලුම පුරවැසියන් නිවාස ලාභීන් බවට පත්කිරීම අපගේ දැක්ම වේ. ඒ අනුව අඩු හෝ මධ්‍යම ආදායම් ලාභී කණ්ඩායමේ එනම් වතු ආශ්‍රිත ප්‍රජාව න්‍යායයන් වලින් අවතැන් වූවන් සහ උතුරු නැගෙනහිර ගැටුම් වලින් අවතැන් වූ පුරවැසියන් නැවත පදිංචි කිරීම සඳහා විවිධ වැඩසටහන් අපි විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් පහට කරුණු වෙත අවධානය යොමු කරනවා. රටේ අඩු ආදායම් කණ්ඩායම් වෙනුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය අතරේ වසර 20 වන විට නිවාස ඒකක 20,000ක් ලබා දෙනවා. 2017 වසරේදී එයින් ඒකක 5,856ක් සම්පූර්ණ කරනවා මේ සඳහා වූ රජයේ බැඳීම් තහවුරු කරමින් ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් අපි තවත් රුපියල් බිලියන 17,000,000ක් වෙන් කරනවා මිලියන 17,500ක් දැන්ටමත් අංගොඩ කොළොන්නාව මාලිගත්ත හා දෙමටගොඩ ප්‍රදේශයන්හි මෙම ව්‍යාපෘති ආරම්භ කර ඇත ගැටුම් හේතුවෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට යලි පදිංචි කිරීමේදී එම ප්‍රදේශවල ප්‍රමාණවත් නිවාස පහසුකම් නොමැති වීමේ ගැටලුව රජයේ ප්‍රමුඛ අවධානය ලක් වූ කරුණකි. ඒ සඳහා ආරම්භ කර ඇති නිවාස ඉදිකිරීමේ වැඩසටහන 2018 සිට 20 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා තවත් මිලියන රුපියල් 3,000ක් වෙන් කළා තියෙනවා. සමස්ත අපනයන ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන අංශයක් වන වැවිලි කර්මාන්තයේ තවදුරටත් එම දායකත්වය නොකඩවා ලබා දෙනවා. එනමුත් වැවිලි කර්මාන්තයේ නිහල සිටින අයගේ ජීවන තත්ත්වය තවමත් පවත්වන්නේ පහත් මට්ටමකයි. එය පිටු දැකීම ලයින් කාමරවලින් ඉවත්වීම සඳහා නිවාස 25,000ක් ඉදිකිරීමේ මධ්‍යකාලීන වැඩපිළිවෙළ සඳහා අප විසින් පහසුකම් සලසනවා. ඒ සඳහා රුපියල් මිලියන 2000යි. ග්‍රාමීය නිවාස අවශ්‍යතා සපුරීම සඳහා අයිතිකරුවන් විසින්ම ඉදිකරන නිවාස ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු කරන අතරම නිවාස වැඩි දියුණු කිරීම සඳහාද අවශ්‍ය සහාය ලබා දෙන්න මිලියන 7000ක් වෙන් කළ තියෙනවා. විශේෂයෙන්ම රටේ මැදි ආදායම් කණ්ඩායම්වල ශීඝ්‍ර වර්ධනයේ හේතුවෙන් නැගී එන නාගරික මධ්‍යස්ථානයන්හි සාධාරණ මිලකට නිවාස මිලදී ගැනීම සඳහා වන ඉල්ලීම සපුරාලීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යව ඇත. මෙන්න මේ වෙනුවෙන් දැනටමත් ව්‍යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බොරැල්ල, කොට්ටාව, වාද්දුව, හෝමාගම හා රාගම ප්‍රදේශවල ආරම්භ කර ඇති අතර මේ වැඩසටහන් තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරේ. ඒකාබද්ධ ගංවතුර පාලන ක්‍රමවේදයක් මගින් කොළඹ නගර සීමා සහ එහි තදාසන්න නගර සංවර්ධනය කිරීම අවශ්‍යයි. ඒ සඳහා වේරස්ගඟ ව්‍යාපෘතිය මැනින් වෙදනපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානගත කිරීම, පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරාය නගර ඒකාබද්ධ යතිතල පහසුකම් සංවර්ධනය, ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, බේරවැවේ ප්‍රතිසංස්කරණය හා ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය සහ හෝමාගම තාක්ෂණ නගරයේ මාර්ග යතිතල පහසුකම්ද ඇතුළත් බහුකාර්ය ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. තිරසාර සංවර්ධනය හා නවීන තිරසාර නාගරික කේන්ද්‍ර බිහිකිරීමේ ක්‍රියාදාම සඳහාද අපේ රජය බැඳී සිටිනවා. ඒ යටතේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා අපි රුපියල් මිලියන 24,000,000,000ක් වෙන් කළා තියෙනවා. ගරු කථානායකතුමනි, අපේ අගේ සංවර්ධන ආකෘතිය කොළඹ දිස්ත්‍රික්කයට හා එහි තදාසන්න නගරවලට සීමා නොවුන රටේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන සමස්ත සංවර්ධන ක්‍රමෝපායක්. ඒ අනුව ආරම්භයේදී මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපන දිස්ත්‍රික්කයන් නාගරික සහ ක්‍රමෝපායික නගර සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කළ තියෙනවා. මහකල්මුණේ සහ සමන්තුරේ සඳහා වන සැලැස්ම මේ වන විට සකස් කර ඇති අතර හඳුනාගෙන ඇති මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ සහාය තව දුරටත් ලබා දෙනු ඇත. විශේෂයෙන්ම රටේ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ නගර නවීන පොදු පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා මූල්‍ය පහසුකම් සලසා දීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා දැනට මිලියන 10,000ක් අපි වෙන් කළා තියෙනවා. සමස්ත රටම ආවරණය පරිදි ග්‍රාමීය මාර්ග ජාලය වැඩි දියුණු කිරීම සඳහා අප විසින් ආයෝජනය කරනු ඇත. ගංවතුර හා නායාම් වලින් විනාශ වූ මාර්ග වැඩි දියුණු කිරීමටද කටයුතු කරනවා. මේ සඳහා රුපියල් මිලියන 4,000ක් අපි වෙන් කළා තියෙනවා. නියම ව්‍යාපෘතියක් ලෙස කරන ලද සැරිසර නැතහොත් පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික කාඩ්පත් වැඩසටහනේ ටච් ට්‍රැවල් පාස් ප්‍රෝග්‍රෑම් සාර්ථකත්වය සලකා පෞද්ගලික අංශයට ඇතුළත් වන පරිදි මේ වැඩසටහන ශ්‍රී ලංකා ගමනාගමනය මණ්ඩලයේ මගින් මෙහෙවීමට සහාය ලබා දෙනවා. එසේම බස් රථ ධාවනයේදී ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කරනවා. සැමට ආරක්ෂාව. ගරු කථානායකතුමනි, රටේ ආරක්ෂාව තහවුරු කිරීමේදී සයිබර් ත්‍රස්තවාදයේ මූල්‍ය අපරාධ, මත්ද්‍රව්‍ය හා මිනිස් වෙළඳාම අසමමිතික තර්ජනයන් ලෙස හඳුනාගෙන ඇත. අපගේ ආරක්ෂක බලයනි අදාළ උපකරණ ඇතුළු යතුටල් පහසුකම් වලින් සමන්විය යුතුය. එපමණක් නොව තොරතුරු තාක්ෂණික දැනුම ඇතුළු පහසුකම් පූර්ණව සැපයීමේ වගකීමක් අපට වෙත පැවරී ඇත. එහිදී ජනතාවගේ පෞද්ගලිකත්වය හා අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි තොරතුරු විග්‍රහ කිරීමත්, එම තොරතුරු සම්බන්ධයෙන් රටතුල මෙන්ම අසල්වැසි රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ වගකීමද අපට තියෙනවා. ඒ නිසා පහත දැක්වෙන අදාළ සම්පත් වෙන් කරේ ජනතා හිතයිෂී නීති බලාත්මක කිරීමේ වෘත්තිමය ආයතනයක් ලෙස ක්‍රියා කිරීම සඳහා හඳුනාගත් ප්‍රජා පොලිස් කටයුතු පොලිස් ප්‍රතිසංවිධාන කාර්යයේ මූලික අංගයක් සඳහා රුපියල් මිලියන 100ක් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහසක් අනුව පොලිස් සහ අපරාධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා මෙහිදී මානව හිමිකම් ජාත්‍යන්තර නීති හා ආරක්ෂාව අපරාධ විද්‍යාව අධිකරණ හා විමර්ශන සහ බුද්ධිමය විශ්ලේෂණ ක්‍රමාදී ශේෂ්ඨ පිළිබඳ මූලික අවධානයක් යොමු කරනවා නූතන අවස්ථාවයන්ට ගැළපෙන ලෙස පොලිස් තොරතුරු හා සංනිවේදන පද්ධතීන් වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකා පොලිසියේ අන්තර්ජාල අපරාධ විමර්ශක අංශනය ශක්තිමත් කරනවා මේ දෙකටම මිලියන 500කට වැඩි මුදලක් අපි වෙන් කරනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අපගේ සාමසාධක හමුදාවන් පිළිබඳ ප්‍රශංසාත්මකව සඳහන් කරමින් ඒ සඳහා සහභාගිත්වය වැඩි කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇතයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සඳහා මේ අපේ රජය ලබාගත් තව ජයග්‍රහණයක් අපේ රණවිරුවන්ට යළි වතාවක් සාමසාධක හමුදාවට යෑමේ අවස්ථාව ලබා දුන්නා. ඒ මෙහෙයුම් සඳහා ඒ සොල්දාදුවන් වෙනුවෙන් ඒ අයගේ විශේෂිත පුහුණුව සහ සංවර්ධන පාඨමාලාව වෙනුවෙන් අපි තවත් මිලියන 750ක් වෙන් කළා තියෙනවා. නීති ප්‍රතිසංස්කරණ ගරු කථානායකතුමනි විනිශ්චයකාරවරුන් හා කාර්ය මණ්ඩල හිඟය මෙන්ම භෞතික සම්පත්වල හිඟයද අපේ අධිකරණයන්නේ නඩු ගොඩ ගැසීමට හේතු වෙයි ඇත. ආරාවුල් සමතේකරණය ප්‍රමාද වීම සිවිල් සමාජයේ කලකිරීමකට පමණක් නොව වාණිජ කොන්ත්‍රාත් බලාත්මක කිරීමට බලපා ඇත. ඒ නිසා රට තුළ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ පිරිවැය ඉහළ යාමටද හේතු වී ඇති. එවැනි අධිකරණයන්නේ යතිතල පහසුකම් නංවාලිය යුතුය. මෙම පසුබිම තුළ පහත සඳහන් යෝජනා කරේ. අපේ අධිකරණය තුළ ගොඩ ගැසී ඇති මූල්‍ය අපරාධ දූෂණ සංවිධානාත්මක අපරාධ ඇතුළත්ව විසඳීමට තිබෙන අතිවිශාල නඩු ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලේ මේ කරන පරීක්ෂණවලට මොකද වෙන්නේ කියලා මේ රටේ ජනතාව අහනවා. ඒවට දඬුවම් නොකරන්නේ ඇයි කියලා ජනතාව අහනවා. ඒවා ගැන ප්‍රමාදවීමට හේතු ජනතාවගෙන් අහනවාන්නේ තියෙන ප්‍රමාදවීම් මෙම ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා ඒ අධිකරණ පරිපාලන කටයුතු වේගවත් කිරීම සඳහා නවීන ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පතිගත කිරීමේ පද්ධතියක් සහිත විශේෂ උසාවියක් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීම සඳහා අපි දැනට රුපියල් මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. ස්වයංක්‍රීය නඩු කළමනාකරණ යාන්ත්‍රයක්ද අපි විසින් හඳුන්වා දීමට රුපියල් මිලියන 50ක් වෙන් කරා. රත්නපුරා වැලිමඩ අධිකරණ ගොඩනැගිලි පහසුවෙන් නායාමට ලක්විය හැකි ස්ථානවල පිහිටා ඇති බවට හඳුනාගෙන තියෙනවා. එහෙයින් මෙම අධිකරණ සංකීර්ණ දෙක වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 500යි. කිලිනොච්චිය, තෙල්දෙනිය, පූගොඩ හා කන්තලේ අධිකරණ සංකීර්ණයන්හි පවතින තදබදය හේතුවෙන් ඒවායේ පවතින අඩු පහසුකම් හේතුවෙන්ද මෙම අධිකරණ සංකීර්ණයන් වෙනත් ස්ථානවල ස්ථානගත කිරීම හා පුළුල් කිරීමට තවත් මිලියන 400යි. බාල අපරාධකරුවන් සහ වින්දිතයන් උසාවිය සඳහා රැගෙන යාමේදී වැරදි වරදකරුවන් සමග ප්‍රවාහනය කිරීම තුළින් බාල වයස්කරුවන් විවිධ අපහසුතාවයන්ට ලක්වන බව හඳුනාගත ඇත. මේ සඳහා පිළියමක් ලෙස බාල අපරාධකරුවන් සහ වින්දිතයන් වෙන්ව ප්‍රවාහනය කිරීම සඳහා වාහන ලබා දීමටත් අපි මුදල් වෙන් කළා තියෙනවා. මිස් ස්පීකර් strengthening the capital markets. Our capital markets remain largely untapped. As such, we will ensure the necessary legal framework and the policy environments are created for its further development. In this regard, we will divest our holdings in non-strategic enterprises, which I believe will create buoyancy in our stock markets. Our capital market strategy is propelled by a desire to ensure access to ensure access the long-term funding at a lower cost to fuel growth ventures. We have already commenced the implementation of Basel III requirement for our banking sector, where the targets are to be met by 2019. However, out of the six banks designated to be domestic systematically important banks, DSIBs, three state banks, the Bank of Ceylon, People's Bank and the National Savings Bank, are facing capital pressures. Both BOC and NSB have accessed the international capital markets successfully on the strength of their own balance sheets, signifying that our state banks are now mature enough to raise their own capital from the markets. It is in this context that we will allow the BOC and the PB to raise both debt and equity capital. In raising equity capital, the state will not relinquish the controlling ownership, but is willing to allow the divestitures, provided that the depositors and the employers are given the option of becoming shareholders. However, in the interim, we will infuse rupees 5 billion as equity to BOC in 2017 and a further 5 billion in 2018. We will also infuse rupees 25 billion as capital into the Pradeshiya Sangvardhana Bank in 2017. Urumaya saha Sanskrutiya. Garu Kathanayakathumani, අප සතුව පොහොසත් ජාතික උරුමයක් ඇත. මෙම පොහොසත් භාවයේ අධ්‍යක්ීම මීළඟ පරම්පරාවන් වෙත ලබා දීමට ඒ ආරක්ෂා කර ගැනීම අපේ විසින් කළ යුතුය. ආගමික ස්ථාන හා පුරාවිද්‍යාත්මක වැඩගත්කමින් යුත් ස්ථාන විධිමත් ලෙස ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම සහතික කිරීමද අප රජයේ උනන්දුවෙන් කටයුතු කර ඇත. එසේම අපගේ කලාව හා කලා ශිල්පීන්ද ආරක්ෂා කිරීම තව දුරටත් කටයුතු කරනවා. ඒ සඳහා පහත සඳහන් යෝජනා කරනවා. මහජන පුස්තකාලයේ සහාය ඇතුව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මූලික වශයෙන් අපි මිලියන 50ක් වෙන් කරනවා. ඒ වගේම රට පුරා ඇති පුරාණ විහාර සහ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන මෙන්ම Hindu, Christian සහ ඉස්ලාම් විශ්වාසයන්ට අයත් එවැනි ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් අපි වෙන් කරනවා. අනුරාධපුර, ශ්‍රීපාදය, මඩු, කොන්නේශ්වරම්, මුන්නේශ්වරම් සහ නල්ලූර් ප්‍රදේශවල වන්දනාකරුවන් සඳහා විශ්‍රාමශාල ශාලා ඇති කිරීමට මිලියන 100යි. රිටිගල හා රජගල තැන්න පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කොට සංරක්ෂණය කිරීමට මිලියන 25ක් වෙන් කරනවා. ඒ පමණක් නෙමෙයි, කොළඹ රේස් කෝස් ගොඩනැගිල්ල කලා කැටයම් සහ නවීන මෝස්තර සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කරනු ඇත. මෙය පාරම්පරික මෙන්ම නූතන කලාකරුවන් සහ කැටයම් ශිල්පීන් සහ මෝස්තරකරුවන් සඳහා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කරන අතර එය ප්‍රදර්ශන ස්ථානයකට සීමා නොවී වෙළඳපොළට සම්බන්ධ කරනු ඇත. කලාකරුවන් හා මෝස්තරකරුවන්ට තම සහජ හැකියාවන් දේශීය මෙන්ම විදේශීය එළිදැක්වීම සඳහා මේ තුලින් අවස්ථාවක් ලැබෙනවා රුපියල් මිලියන 250යි. නැගී එන මැදි හා ඉහළ මැදි ආදායම් සහිත ජනතාව සඳහා එම ජනතාව ජීවත් වන නගර ආශ්‍රිත විනෝදාත්මක පහසුකම් සැපයීමේ ප්‍රබල අවශ්‍යතාවයක් මතුව ඇත. ඒ අනුව නූතන කලා කටයුතු සංවර්ධනය දිරිගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ සෞන්දර්ය කලා රංගායතනයක් මොරටුව ප්‍රදේශයේ අපි ඉදිකරනවා. මන්නාරමෙහි තල්ගුපාඩු සංස්කෘතික ශාලාව ප්‍රතිසංස්කරණය කරනවා. එවැගේම ජනාධිපති සුබසාධක අරමුදල හා තව හෝල් පදනම සහයෝගය ඇතුව කලාකරුවන් සඳහා හදිසි හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් හදන්න අපි කටයුතු කරනවා. රාජ්‍යාංශයේ ගරු කථානායකතුමනි, ලෝකයේ වෙනත් රටවල සිදුවන අයිරින්ම අපේ රාජ්‍යාංශයේද කාර්යක්ෂම කාර්යක්ෂමතාවයේ නැංවීමට හා ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට පීඩනයක් ඇත. කාර්යක්ෂම හා ඵලදායි සේවා සැපයීමකට බාධා ඇති කරමින් අපගේ නිල බල විහුවය වසර ගණනාවක් තිස්සේ අභියෝගයට හා පරීක්ෂාවට ලක් වී ඇත. තරංකාරීත්වය තහවුරු කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය ඒකාන්තයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා වන වැදගත් යාන්ත්‍රණයකි. නව තාක්ෂණ භාවිතා කිරීම සඳහා නීතියේ රෙගුලාසිවල වෙනස්වීම්ද මේ සඳහා අවශ්‍ය රාජ්‍ය සේවකයන් බලගැන්වීමේදී මෙහිදි වදාත් වැඩගත්ය. මෙම සන්දර්භය තුළ පහත යෝජනා ඉදිරිපත් කරේ. ඩිජිටල්කරණය තුළින් රජයේ ක්‍රියාපතිපාති විධිමත් කිරීම සහ තාක්ෂණ යෙදවීම හරහා සේවා ඉහළ තත්ත්වයකට නැංවීම තොරතුරු තාක්ෂණයේ නියෝජිතායනයට පවරනවා ඇත. දැන්ට ක්‍රියාත්මක කාර්යන් සඳහා වන ආයතනයේ මෙහෙවුම් වියදම් සඳහා ඉක්තෑත් රුපියල් මිලියන 2000ක් අපි වෙන් කරනවා. ජාතික ආර්ථික සභාව විසින් සම්බන්ධීකරණ ප්‍රවේශයක් මත රජයේ සංවර්ධන ප්‍රතිරත්ති සැකසීමට රුපියල් මිලියන 300ක් වෙන් කරනවා. භාණ්ඩාගාරයේ සියලුම දෙපාර්තු සම්බන්ධ කරමින් ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය මත මෑතකදී දියත් කරන ලදී. ඉත්මිස් වැඩසටහන දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් මිලියන 500ක් අපි වෙන් කරනවා. රාජ්‍යාංශයේ සේවකයන් සඳහා පොදු වැටුප් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. ඉදිරි වසර 10 තුළදී දැනට ක්‍රියාත්මක වන වැඩි දියුණු කළ මුදල් පදනම් මත සිදු කරන ලබන ගිණුම් කරන ක්‍රමවේදය උපචිත ගිණුම් කරන ක්‍රමවේදයට මාරු කරනු ඇත. මේ මගින් වගවීම් හා විනිවිද භාවය තහවුරු කරමින් රටේ ශේෂ පත්‍රය වැඩි දියුණු කරනවා. තවදුරටත් සිදු කරන ආයෝජන මගින් පළාත් පායන ආයතනවල ශක්තිය හා ධාරිතාවය වර්ධනය කිරීමට කටයුතු කරනවා. රටේ විනිවිද භාවය වගවීම හා තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීම තහවුරු කිරීම සඳහා ජාතික ඇගයීම් ප්‍රතිපත්ති හා ඇගයීම් පද්ධතියක් හඳුන්වා දෙනවා. රාජ්‍යාංශයේ වැටුප් විෂමතා පිළිබඳ පූර්ණ අධ්‍යයන පරිපූර්ණ අධ්‍යයනයක් කිරීම සඳහා වැටුප්පා සේවක සංඛ්‍යා කොමිෂමක් ඉල්ලා සිටිනවා. පෞද්ගලික අංශයේද සහයෝගයේ සහිතව රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ දරුවන් බලා ගැනීම සඳහා ළමා සුරැකුම් පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය වැඩසටහන් ආරම්භ කරනවා. මෙහිදී සේවකයන් 500ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින රජයේ ආයතනවල ආයතන කීපයක් එක්ව ගත් විට 500ට වැඩි වෙන ආයතනවල මෙවැනි ළමා සුරැකම් පහසුකම් ඇති කරනු ඇත. රජය විසින් මෙම පහසුකම් පුද්ගලික අංශය වෙතින් ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා අපි මූලික වශයෙන් මිලියන 50ක් වෙන් කළා තියෙනවා. 2016න් පසුව විශ්‍රාමගත් විශ්‍රාමිකයන්ට ජීවිත කාලය පුරාවටම අග්‍රහාර ආවරණය ලබා දී ඇත. මෙම සහනය සෑම විශ්‍රාමිකයෙක් සඳහාම ඔවුන් විසින් දායකත්ව වාරික ගෙවීමේ පදනම් මත ජීවිත කාලය පුරාම ලබා දීමට කටයුතු කරනවා මිලියන 50යි. උපරිම මුදල්මය සීමාවක් ඇතුළත් වන පරිදි රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක වන සහනදායි වාහන යෝජනා ක්‍රමය මගින් ලබා දෙන බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක කරනවා. රජයේ ආයතනය විසින් කරන ලබන සේවා සඳහා අය කරන ලබන ගාස්තු වසර කීපයකින් සංශෝධන කර නැමැත. එබැවින් වර්තමාන ආර්ථික දර්ශකයන් නිරූපණ වන පරිදි කාලීනව සංශෝධන කළ යුතු. එම නිසා පසුගිය වර්ෂය 3 ඇතුළත් සංශෝධන කර නොමැති එවැනි ගාස්තු 15%කින් වැඩි කිරීමට යෝජනා කරේ. ඒවත් මෙතන තමුන්නාන්සාගේ තියෙනවා. Mr. Speaker, I'm coming towards the end. Mr. Speaker, if Sri Lanka is to achieve its goal of becoming an advanced economy, it is essential that we build our future plans on a strong foundation of democracy and reconciliation. We must ensure that the tragedies of the past we had to face as a nation does not ever recur again. Reconciliation and national unity based on the diversity of our island is a must if we are to achieve our Vision 2025 and become a country enriched. Therefore, the government will continue their efforts with greater vigor and commitment to bring the people of all communities of our country together. Despite winning the war, we have yet to win the peace, and in order to do so, it is essential that we win the hearts of those in the war-affected areas. Their livelihoods must be improved, and the benefits of economic development must reach them. On an initiative of the President, the 50,000 brick-and-mortar type houses will be constructed in the north and the east. This is in addition to the allocations already provided to other ministries, 750 million. The government will support programs and activities in rural irrigation development, including drip irrigation, rainwater harvesting, and integrated village development. We have allocated 2 billion for that, 2,000 million. We will strengthen reconciliation focused livelihood development, economic empowerment, and social infrastructure development. This will also include the construction of a special home for differently abled women in the north. This we have allocated 2.7 billion. Indebtedness in the rural sector targeted by an exploitative microfinance schemes have become a serious issue. The small industries in the northern province have also not been able to revive due to both the lack of working capital and equity. As such, I propose the following. The government will support by way of provision of grants and the introduction of a low-interest loan scheme to facilitate those indebted and to move out of the debt trap through cooperative rural banks and the thrift and credit cooperative societies. This will be implemented on a pilot basis in the north and the north central province, and we have allocated 1,000 billion for it. Existing small industries will be facilitated to increase production and to connect with the markets through existing subsidized credit schemes under the Enterprise Sri Lanka program. The government will support by way of grants selected small industries through the northern province by empowering the vast network of producer cooperatives in the province, and we have allocated 1,000 million, 1 billion for that. We will also establish two food processing centers in Delft Island and Kilinochi, specializing sap-based produce such as palm, jaggery, palmyra fruits, and tuber processing, respectively, 40 million. The Mylidi Harbour will be developed as a fishery harbour, enabling mainly the traditional dwellers of the island affected by the war to get back to their traditional livelihoods. We will also establish cool rooms and storage facilities to enable fishermen to store their fish. This facility will be established by the government, and as a start, we have allocated 150 million. Only about 50% of the Acheuli industrial zone is utilized at present. I propose to bear 50% of the electricity cost of the companies that will be established for a period of 2 years and to upgrade the facilities at Acheuli. We will establish a modern economic center in Jaffna, connected to the Dambulla dedicated economic center and to Colombo, creating an economic triangle. ITN's Vasantham TV channel will be supported to improve its services. Resources will be also allocated to strengthen the implementation of the official language policy through the National Language Development Program and the National Coexistence Program. There are many war and conflict affected widows and ex-combatants that require to be reintegrated into mainstream society by providing them with livelihood support. We commend the Ammachi concept, where women affected by the war are facilitated to engage in small trader business, and will further support this venture. It is also essential that 12,600 rehabilitated ex-combatants are provided with a stable livelihood. However, many of these persons do not have any formal qualifications, despite possessing many skills. We will make them eligible for employment by facilitating them to obtain NVQ certification in keeping with their skills. This will be implemented through a mobile service. This will also be made available to those in the North and the East whose education was disrupted during the war. As such, private entities that recruit at least 5 ex-combatants will be provided with a salary subsidy of 50% of the salary per person, subject to an upper limit of Rs 10,000 per person for a period of 12 months. In the early 90s, all Muslims in the North were forcibly evicted by the LTTE. Since then, many of them have been living in as IDPs. Rs 2.5 million will be allocated for infrastructure development, housing for these displaced persons. Funds will be allocated to expedite the resettlement process, which will include the rehabilitation of the Manar town area and to continue the township development program at Silvatura. The Office for Missing Persons, which was approved by this House, will commence its operations fully from this year, and we have set aside 1.4 billion rupees for the operationalization of the OMP. The terms of the Secretariat for coordinating the reconciliation mechanism also has been extended, and as such we will support its services. Jeevan Viyadama Sandaha Sahaya Me Varshaya Ativu අහයපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල විශාල අඩුවීමක් ඇති වුණා. විශේෂයෙන්ම සහල් සහ පොල් නිෂ්පාදනයට මේ දැඩි ලෙස බලපෑවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය ආහාර මිල ගණන්වලට ඍජු බලපෑමක් ඇති වුණා. ජීවන වියදමේ බලපෑම අවම කිරීම සඳහා ඊයේ අපි ක්‍රියාමාර්ග කීපයක් ගත්තා. ඒ තුලින් අත වශයෙන්ම ඊයේ රාත්‍රී 12 සිට අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කීපයක මිල අඩු වුණා. අත වශයෙන්ම අපේ රට වේගවත් දියුණුවක් කරාගෙන යාමේ සැලැස්මක් මේ අපි ඉදිරිපත් කර තියත් වරින් වර ඇතිවන තත්වයන්ට විශේෂයෙන්ම ජනතාවට මුහුණ දීමට සිදුවෙන අපහසුතාවයන්ට ක්ෂණික සහන සලස්වන්නටත් රජයක් හැටියට අපිට සිදු වෙනවා. ඒ නිසා තමයි අපි මේ වාර්ෂික ආයවැයට අමතරව ඊයේ ගැසට් නිවේදනයකින් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරා. රුපියල් මිලියන 1500ක බරකුත් දරාගෙන අපි අර්ථාපල් රුපියල් 39කින් අඩු කරා. ලොකුලුණු රුපියල් 39කින් අඩු කරා, පරිප්පු රුපියල් 12කින් අඩු කරා, ඒ වගේම කරවල රුපියල් 50කින් අඩු කරා, තෙල් ලීටරයක් රුපියල් ඒ වගේම අඩු කරා. ඒ අනුව අද ඉඳලා මේ ආහාර භාණ්ඩවල සිල්ලර මිල අර්ථාපල් වලට රුපියල් 81කට වඩා අපි ගෙවන්න අවශ්‍ය නැහැ. ලොකුලුණු වලට අපි රුපියල් 150කට වඩා ගෙවන්න අවශ්‍ය නැහැ. පරිප්පු වලට රුපියල් 150කට වඩා මේ අලුත් ක්‍රමයටතේ ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තෙල් සඳහාත් කිලෝවකට මේ කරවල සඳහා කිලෝවක් දැන් රුපියල් 750 දක්වා අඩු වෙනවා. ඒ වගේම තෙල් ලීටරයක් රුපියල් 350 දක්වා අඩු වෙනවා. විශේෂයෙන්ම මේ මිල දැනුත් දැන් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම අපි වෙළඳාංගයෙන් ඉල්ලීමක් කරනවා මේ මිල ගණන් අනුව කරුණාකරලා අපේ ජනතාවට මේ භාණ්ඩ ලබා දෙන්න කටයුතු කරන්න. එසේ නොකරොත් ඒ ගැන දැඩි පියවර ගැනීමට අද උදේ පැවති කැබිනට් මණ්ඩලයේදී අපි තීන්දුව කරා. ඒ වගේම රජයේ විසින් ගාස්තුවකින් තොරව ලබා දෙන පොදු ස්ථානවල සාධාරණ මිලට භාණ්ඩ අලිව කරන සිල්ලර වෙළඳපැල් ෆෙයාර් ප්‍රයිස් ෂොප්ස් පිහිටුවීමකුත් අපි යෝජනා කරනවා. මේක මාස කීපයක් යයි පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා මේ ෆෙයාර් ප්‍රයිස් ෂොප්ස් අපි ලංකාව පුරාම රජයේ අනුග්‍රහය ඇතුව පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් පිහිටවනවා. භාණ්ඩවල ගුණාත්මක භාවය සහ මිල වෙනස්කම් මගින් සිදුවන අකයුතුකම් වලින් පාරිභෝගික ආරක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය ශක්තිමත් කිරීමටත් ඒ පනත ශක්තිමත් කිරීමටත් අපි වග බලා ගන්නවා. ඒ වගේම මිත්‍ර ගරු කතානායකතුමනි ණය ගෙවීමේ බද්ද ඇත්ත වශයෙන්ම රුපියල් බිලියන 7000ක ණයක් අපිට ඉදිරි වසර තුනේදී ගෙවන්න ඕනේ. මම මුලින් කිව්වා වගේ අපි මේ ආණ්ඩුව බාරගත්තේ මහා ණය කන්දක් එක්ක. මහා ණය කන්දක් එක්ක මෙයට සෑම වසරකම බිලියන 600ක් තරම් වූ කල්පිරෙන ස්වෛරී අන්තර්ජාතික බැඳුම් කර ආපසු ගෙවීමට ඇතුළත් රාජ්‍ය මූලතත්වය කෙරෙහි මෙම ණය අධික බලපෑමක් ඇති කරනවා. 2018 වර්ෂයේ සඳහා පමණක් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 1.9ක් සමා වෙන්න බිලියන 1970ක් ට්‍රිලියන 1.9ක්. ට්‍රිලියන කියන්නේ 1.12යි. මේ අය ණය ගත්ත ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. මේ අවුරුද්දේ විතරක් අපිට ට්‍රිලියන 1.9ක් ණය ගෙවන්න තියෙනවා. පසුගිය වසර දෙක තුලදී සිදු කළ පරිදි මතුවේ ඇති ණය අරුබිර තුල වුද 2018 වර්ෂයේ සඳහා සිදු කිරීමට නියමිත රාජ්‍ය ආයෝජනයන් අපි අඩු කළේ නැහැ. කෙසේ නමුත් අපිට සහාය අවශ්‍ය වෙනවා. මේ ණය අපිට තනියම ගෙවන්න බෑ. ඒ ණය බාර අපි ජනතාවට ලබා දෙන්න සූදානම් නැහැ. එම නිසා 2018 අප්‍රේල් මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු මගින් සිදු කරන ලබන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන අනුපාතයක් අනුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්දක්. ඔන්න මේකට අපි කියන්න පුළුවන් මැදමුලන බද්දෙයි කියලා. මැදමුලන බද්දෙයි කියලා කියන්න පුළුවන්. හරි. ගෙවීමට යෝජනා කරනවා. මෙය මම පැහැදිලිවම කියනවා. මෙය පැහැදිලිවම තාවකාලික බද්දක්. මේ බද්ද ක්‍රියාත්මක වෙන්නේ වසර 3කට විතරයි. මෙය ගනුදෙනු කරුවන්ගෙනුත් අය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. රේගුව අවශ්‍ය අවශ්‍ය ආරක්ෂණ පියවර සමග නිර්බාධක වෙළඳාම දිරිමත් කිරීම අපිට ලබා දුන් එකඟතාවය අනුව වසර 148ක් පැරණි රේගු අඥාපනත වෙනුවට නව නීති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ලියකියවිලි රහිතව භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ක්‍රමවේදය තහවුරු කිරීමේ අපේක්ෂාවට අනුකූල වන පරිදි ඩිජිටල් අස්වන් පිළිගත් විද්‍යුත් ලියකිවිලවලට යොදන ක්‍රමවේදය ඉතා කඩනමින් ක්‍රියාත්මක කරනවා. 2007/11/10 වැනි දිනසට බලපවත්වන පරිදි ලෝක රේගු සංවිධානය විසින් පල කරන ලද රේගු සංයෝජිත වෙළඳ බාද සවිස්තරණ සහ සංයෝජිත වර්ගීකරණ සංකේතයන්හි 2017 සංස්කරණය ශ්‍රී ලංකාවද යොදාගනු ලබනවා. 2018 ජනවාරි මාසේ පළවෙනිදා සිට ආනයනයට අදාළ සියලු ලියකිවිලි මෙහෙවීම ස්වයංක්‍රීයව සිදු කිරීමට කටයුතු කරනවා. ආදායම් කාණ්ඩුවීම් ප්‍රධාන මාර්ගයක් බවට නීති විරෝධීව ගෙන්වනු ලබන සිගරට් දේශීය වෙළඳපොළට ගලා යාම හේතුවක් වී ඇත. නීති විරෝධී විශාල වශයෙන් ගෙන්වනු ලබන දුම්වැටි අධෛර්ය කිරීම සඳහා ආනයනය කිරීම දුම්වැටි සහ සුරුට්ටු සඳහා බලපත්‍ර නිකුත් කරනවා. මෙම මෙය ගැටලුව සඳහා ක්‍රියාත්මක කරන ලබන එක් ක්‍රමවේදයක් පමණයි. 2017 ජනවාරි මාසේ පළවෙනිදා සිට මෝටර් වාහන ආනයනය කිරීමේදී භාවිතා කරන කාලීන ණය පියවර පහසුකම් සඳහා අවසර නොදේ. දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා රැමිස් ව්‍යාපෘතිය සුදුසු ආකාරයට වෙනස් කරනවා. වර්තමාන අවස්ථාවයට ගැලපෙන පරිදි 1912 සුරාබදු ආඥා පනත නැවතත් සකස් කිරීම අවශ්‍ය වේ. දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණයේ භාවිතය අවම මට්ටමකින් පවතිනවා. එනිසා සුරාබදු ආදායම් කළමනාකරණය පද්ධතියක් හඳුන්වා දෙන්න මිලියන 50යි. මත්පැන් නිෂ්පාදනයේ අධීක්ෂණය පිණිස තහනම් මත්පැන් නිෂ්පාදනයේ අවම කිරීම සහාය වීම පිණිසත් ප්‍රමාණය මත පදනම්ව එතනෝල් නිෂ්පාදනය භාවිතා කරන අමුද්‍රව්‍ය මත සුරා බද්දක් පැනවීමට කටයුතු කරනවා. පානීය නොවන මද්‍යස්සාර ලීටරයකට රුපියල් 15ක් වෙන සුරා බද්දක් පැනවීමටද මම යෝජනා කරනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මේම යෝජනාව ක්‍රියාත්මක වෙනවා. පසුගිය වර්ෂ දෙක තුළ බදු පදනම පුළුල් කිරීම සඳහාත් බදු අය කිරීමේ වියදම් අවම කිරීම සඳහාත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දෙන ලදී. මෙම ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් වැත්ත බද්ද හා ජාතිය ගොඩනැගීමේ බදු වලට අනුකූල නිදහස් කිරීම යථාවත් කරනවා. බදු පරිපාලන ශක්තිමත් කිරීමේ අරමුණ ඇතුව ආර්ථික සේවා ගාස්තු මුද්දර බද්ද හා අනිකුත් බදු නීතිවලට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. යෝජිත වෙනස්කම් තාක්ෂණ සටහනේ මම ඇතුළත් කළා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, 2018 අප්‍රේල් මාසේ පළවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි කෙටි පණිවිඩ මගින් සිදු කරන ලබද අලෙවි ප්‍රචාරණයන් සඳහා එක් පණිවිඩයකට ශත 25ක ගාස්තුවක් අය කිරීමට යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, සමාප්තියක් වශයෙන් අයවැය යෝජනා සාර්ථකව අධිෂ්ඨ කිරීම සඳහා මාගේ අමාත්‍යාංශයේ පසු විපරම් කිරීමේ ඒකකයක් වහාම අපි පිහිටවන්නට කටයුතු කරනවා. 2018 මුදල් වර්ෂයේ සඳහා 2017 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කැටුම්පතෙහි ණය ගැනීමේ සීමාවට අදාළ සංශෝධන ඇමනුම් තුනෙහි සඳහන් වෙනවා. වියදම් යෝජනා ඇමනුම් දෙකෙහි දැක්වෙන අතර ආදායම් යෝජනා ඇමනුම් එකෙහි දක්වා ඇත. අදාළ රාජ්‍ය මූල ප්‍රතිපත්ති රාමුව ඇමනුම් හතරෙහි ඉදිරිපත් කර ඇත. අයවැය දෙවන වර කියවීමේදී ඉදිරිපත් කළ යුතු 2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය වගකීම් පනත අනුව ඉදිරිපත් කළ යුතු ලේඛනයේද මේ සමග ඉදිරිපත් කර ඇත. ගරු කථානායකතුමනි, අයවැය සකස් කිරීමේදී සිදු කරන ලද මඟ පෙන්වීම වෙනුවෙන් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රතිසම්බාධන අමාත්‍යාංශයේ සියලු තුනාමටත් මගේ ස්තුතිය පළ කරන්න කැමැති. එමෙන්ම මගේ රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමාටත්, නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාටත් ඔවුන් ලබා දෙන සහයෝගය පිළිබඳ මම ස්තුති කරනවා. මෙම අයවැයට මඟ පෙන්වීමක් සිදු කළ අයවැය යෝජනා ඉදිරිපත් කර සියල්ලන්ට මම ස්තුති කරන්න කැමැතියි. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ මගේ සහෝදර ඇමතිවරුන්ටත්, පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයේම සිටින සියලුම මන්ත්‍රීවරුන්ටත් මාගේ ස්තුතිය පිරිනමන ගමන්ම, විශේෂයෙන්ම මේ අයවැයක සකස් කිරීම සඳහා දිවාරය නොබලා කටයුතු කරපු අපේ අමාත්‍යාංශයේ මහ භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා, එවැගේම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් සහ අනිකුත් සියලුම නිලධාරීන්ට මාගේ අවංක ස්තුතිය පිරිනම් ගමන්ම. අවසාන වශයෙන්, in conclusion, Mr. Speaker, I want to say that at the heart of the ensuing debate in the coming 26 days will lie not only the question of economic development but also the question of values. We will talk about values that should shape our country and determine our children's future. On one side of the debate, indivisibility of our great nation, rights and dignity for all, rule of law, strong institutions, economic prosperity built on a strong foundation of democracy and reconciliation. Some others, on the other hand, will speak about values based on fears, suspicion, mistrust, bigotry and intolerance. Yes, Mr. Speaker, we are now at the crossroads of history. Are we to walk forward, united in our diversity, to a new age of freedom and prosperity, or are we to go back to the darkness of a bygone era? The choice is ours to make. Thank you very much.
Thank you. Visarjana Panath Ketumpada 2018 දෙවනට කියවීමේ විවාදය කල් තැබීම ගරු සභානායකතුමා.
විවාදය දැන් කල් තැබීතුේ මං යෝජන කරන.
දෙදාත්දාහට විසර්ජන පන්කෙටුම් පතර අදාළව කාරක් සභාවස්ථාවදී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන දෙදාත්දාත නොවැම්බ්‍ර මස දහතුන්ගෙන්නේ සෞන්දා මධ්‍යාන දොළහට හෝ ඊට පතම පාලිමේන්තේ මහලේකමරයා වෙත භාරදි බාත දැනුන්දීමට කැමිත්තමි. සභාව කල් තැබීම පාලිමේන්තුව දෙදාත්සාත නොවැම්බර් මස දහවිනි සිකුරාදා පූර්භාග 9:30 වනතෙක් කල්තබනු ලැබේ.